සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුප්පාදම්පි කෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝ පනවාදෝ කායේන වාචාය අනුවිධියනාසුති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්‍යක් සම්බුද්ධ සරුවක්ඛරා ජෝත්තමයන් වහන්සේ විසින් චුන්ද මහරහතන් වහන්සේ අමතා වදාළ සල්ලේක සූත්‍රාන්ත දේශනයේ තයත් සූත්‍ර පාඨයකුයි ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය වර්ගයේ අටවෙනි සූත්‍රය සල්ලේක සූත්‍රයයි. මා විශ්වාස කරනවා ලංකාද්වීපවාසී බොහෝ බෞද්ධයෝ මේ සූත්‍ර දේශනාවෙන් බොහෝ වාර ධර්ම ශ්‍රවණය කොට ඇති කියලා. එසේ ඇතත් මේ සූත්‍ර දේශනාවෙන් නැවත නැවත උගත යුතු කරුණු රැසක් ප්‍රයෝජනවත් වනු පිණිස ඉදිරිපත් කිරීමටයි මාතෘකා කරන්න යෙදුනි. ධර්මදේශනාව නම් භාවනා මාර්ගයක්. කම්මට්ඨාන විනිම්මුත්තාහි ධම්මදේශනා නාම නත්ථි කියා සරුවඥන් වහන්සේගේ දේශනාව ගැන අර්ථකථාචාර්යන් වහන්සේලා පහදා දීලා තියෙනවා. භාවනාවකින් තොර ධර්මදේශනාවක් නම් නැත කියලා. හේතුව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටද භාවනාමේ පිනක් වැඩෙනවා, ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ටද භාවනාමේ පිනක් වැඩෙනවා. එනිසා අප ධර්ම දේශනාවත් ධර්ම ශ්‍රවණයත් භාවනාවක් වැඩෙනසේ සාවධානව පවත්වා ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු. මේ සූත්‍ර දේශනය පවත්වන්නට හේතුව චුන්ද මහරහතන් වහන්සේගේ ප්‍රශ්නයක්. චුන්ද මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක පළමුවෙන් අපි තේරුම් ගන්නට වටිනවා. අපේ බුදු සසුනේ වැඩිහිටියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා 89ක්. එයින් එක නමක් චුන්ද මහරහතන් වහන්සේ. චුන්ද මහරහතන් වහන්සේ උපන්නේ නාලක ගමේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ එක කුසේ උපන්න ළඟම සොහොයුරුතුමා චුන්ද මහරහතන් වහන්සේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පවුලේ හිටිය ඔක්කොම සහෝදර සහෝදරියෝ 7 දෙනෙක්. එයින් පළමුවැන්නා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. නියම නම උපතිස්ස. දෙවැන්නා චුන්ද මහරහතන් වහන්සේ. තුන්වැන්නා උපසේන මහරහතන් වහන්සේ. 4වෙනි, 5වෙනි, 6වෙනි සහෝදරියෝ 3 දෙනෙක් ශාලා උපචාලා සීසුපචාලා කියා රහත් මෙහෙණින් වහන්සේලා 3 නම. 7වැනියා ප්‍රේවත මහරහතන් වහන්සේ. එයින් මේ චුන්ද මහරහතන් වහන්සේ කල්ප 91කට ඉස්සර බන්දුමති කියන රාජධානී පිටිසර ගම්මානයක කුඹල් කරුවෙක්ව සිටියා. මේ කුඹල් කරුවා කුඹල් කර්මාන්තයෙන් නැතිවලං කර්මාන්තයෙන් බොහොම උත්සාහයෙන් ජීවත් වූ කෙනෙක්. ඒ අතර විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේලෝ පහළ වුණානේ. ඒ කාලේ 68 ලක්ෂයක් ධාතන් වහන්සේලා විපස්සී සරුවඥන් වහන්සේ සමීපයේම වැඩ සිටියා. එක් දිනක් මේ කුඹල් කරුවා තමාගේ දෑතින්ම අංග සම්පූර්ණව මැටි පාත්‍රයක් සකස් කළා. මේකේ මුල් ආරම්භයේ පටන්ම සිටුවේ බුදුරජාණන් වහන්සේට පූජා කර ගැනීමයි. ඒ නිසා බොහෝම පිරිසිදුව කලක් පවතින හැටියට, බණ අඩු වෙන හැටියට, බොහොම සිනිදු වෙන හැටියට මේ මැටි පාත්‍රය ඉතා උසස් ලෙස සකස් කළා. මේක ඉස උඩ තියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීහස්තයට පූජා කළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මැටි පාත්‍රය මගේ දෑතින්ම සකස් කළා. මට අනුග්‍රහ පිණිස මට අනාගතයේ නිවන් සුව ආબોධ කරගන්නු පිණිස මෙය ඉවසා වදාරන සේක්වා කියලා ගෞරවයෙන් පූජා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද පිළිගත්තා. එදා පටන් මෙතුමා ඒ කාලේ මිනිස්යන්ද පරමාසාරුදු 70,000ක් පමණ තිබුණනේ. එතෙක් කල් බොහෝ කුසල් කරගන්න සමත් වුණා. තමාගේ ජීවනෝපාය බොහෝම කුඩා ජීවනෝපායක් වුණත් මෙතුමාගේ සිතේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය, ඉරිය, උත්තප්පය මේ ආදී ගුණ අවදි කරගෙන හැකි පමණින් දාන, සීල, භාවනා, අපචායන, විඤ්ඤාවච්ච, පත්‍තිදාන, සත්තානුමෝදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, ditthuju kamma කියන දස පුණ්‍යක්‍රියාවම පිරුවා. දස කුසල කර්මපත පිරුවා. මේ ආදී අනේක විද ආගමික පින්කම් වලින් මෙතුමාගේ ජීවිතය සරුසාර කරගන්න සමත් වුණා. ඒ කුසලානුභාවයෙන් මෙතුමා සුගතිගාමී වුණා. සුගතියෙන් සුගතියට යන අතරත කල්ප 91ක්ම අපාගාමී නොවි. දෙව්ලොව, මනුලොව, බඹලොව වැනි මේ සුගති ලෝකවල ඉපදෙමින් තවත් කල්යාණ මිත්‍රයන්ද ලැබමින් කල්යාණ මිත්‍රයන්ද බුහුමන් කරමින් මෙතුමාගේ සසර ගමන තිනෙන්න පිරෙමින් ආවා. ඒ අතර තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ එක මව කුසේ මේ දරුවා උපන්නේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තරුණ වයසේදීම තාපස පැවිද්දෙන් පරිබ්‍රාජක කෙනෙක් හැටියට පැවිදි වුණානේ. උපතිස්ස පරිබ්‍රාජක එතුමාගේ මිත්‍රයා කෝලිත, කෝලිත පරිබ්‍රාජක මේ දෙදෙනාම සුප්තිය කියන පරිබ්‍රාජක නායක කෙනෙක් ළඟ පැවිදි වී එතුමා ළඟ නිවනක් නොදැක මුළු ජම්බුද්දීපයේම සිසාරා ඇවිදලා අපි බුදුන් අපි රහත් කියන බොහෝ ශාස්ත්‍රූන් එක්ක සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා. ඒ කොතැනකදීවත් මේ දෙදෙනාගේ සිතට ගැළපෙන අනුශාසනාවක් ලැබුණේ නැහැ. නැවතත් ආපසු පැමිණ කතිකාවතක් කරගෙන පිටත් වුණේ අත්ති කේහි උපඤ්ඤාතං මග්ගං කියන මාතෘකාව කියාගෙනයි. අවශ්‍ය පුජ්‍යලයාට මාර්ගය තියෙනවා. මාර්ගය සොයාගත යුතු වෙනවා කියලා කතිකා කරගෙන දෙන්න දෙමාර්ගයකින් පිටත් වුණා. එදා තමයි පින මතු වුණේ. එදා තමයි මඟ පයදුනේ. එදා අස්සජි මහරහතන් වහන්සේ සම්මුඛ වීමෙන් සතරපද ගාථාවක් ඇසූ පමණින් ගාථා දෙපදයක් ඇසූ පමණින්ම සෝවාන් මඟඵල නිවන් සුව ලබන්න සමත් වුණා. එදවස් සිටීම කෝලිත පරිබ්‍රාජක තුමාටද එසේම ඒ දේශනාවෙන් සෝවාන් ඵලය ලැබුණා. මේ හරියට සිද්ධියේ කවදද අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ දුරුතුපෝය ගිහින් අමාවක් උපෝසත දවසේ මතක තබා ගන්න වටිනවා. බුදු වීමෙන් මාස 8ක දින 15ක් ජීතනයි මේ සිද්ධිය. එදවස්හිම සුප්පිය පරිබ්‍රාජකතුමා සම්මුඛ වී එතුමාට බුදු සසුන ගැන හැඳින්වීමක් කළා. නම සුප්පිය පරිබ්‍රාජකයක බාරගත්තේ නැහැ. තමා ගුරුවරයෙක්ව සිට ශිෂ්‍යයෙක් වෙන්න කැමතුනේ නැහැ. මේ දෙදෙනාට එකවට පැවිදි වෙච්චි 250ක් දෙනා සමඟ වැඩියා ජේතවනාරාම මිලේලුවනාරාමේ බලාගෙන. මේ හරියටම සිද්ධිය දුරුතු පෝජගේ අමාවක් පෝය දවසේ. එදවස්සෙම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිට ධර්ම දේශනාව නවත්තලා මේ පිරිස පිළිගත්තා. පිළිගෙන ඒ හැම දෙනාට ඒහි භික්ෂු භාවයෙන් ප්‍රවෙද්ද ලබාදී දසෝදාමෙන් මේ වැඩිහිටි දෙනම හැර 250ක් දෙනා සහත් වුණා. එයින් අතිනි දවසේදී කෝණිත පරිබ්‍රාජක නමින් සිට පැවිදි වූ මුගලන් ස්වාමින් වහන්සේ මහරහත් භාවයට පත් වුණා. කල්ලවාල මුත්ත ගාම කියන සේනාසනයේදී ධාතු කර්මස්ථානයේ වඩලා පැවිදි වී 15 වෙනි දවසේ හරියටම නවම්පුර 15 පොහෝ දවසේදී සූකරකත ලෙනි සරුවඥන් වහන්සේ වැඩ සිටිද්දී සාරිපුත්‍ර ස්වාමින් වහන්සේගේ බෑණනුවන් කෙනෙක් වන දීගණක පරිබ්‍රාජකතුමා සුවාගනාවන්නේ තොරතුරු සොයන්නේ. එතෙන්දී දීගණක පරිබ්‍රාජකතුමාට දේශනා කළ වේදනා පරිග්‍රහ කර්මස්ථානයක් දැක්වෙන දීගණක සූත්‍රයේ අසූ ප්‍රමණින් සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ මහරහත් භාවයට පත් වුණා. එදා දවසේම සරුවත් මොගලන් දෙනම වහන්සේට 1250ක් සංගපිරිස මැද්දේ අග්‍රස්සාවක තානාන්තරේ පිරිනැමුණා. මේ ආචාර්යී සිද්ද වුණේ සරුවඥන් වහන්සේ බුදු වෙලා 9 වෙනි පෝය දවසේදී. ඒ කියන්නේ නවම්පුර 15 පොහෝ දවසේදී. එදා අග්‍රස්සාවක දෙනමද තානාන්තර දුන්නා පමණක් නෙමෙයි. පළමු වරට බුද්ධ ශාසනයේ උපෝසත විනය කර්මයේ දී සිද්ද වුණා. ඒක ආචාර්යී දවසක්. කරුණා හතරක් උතන එක්කාසු වුණා. ඒකට කියනවා චතුරාංග සමන්වාගත ශ්‍රාවක සංනිපාතේ. අංග හතරක් එතන සම්පූර්ණ වුණා. ඒ කියන්නේ සියලු දෙනා වහන්සේ රහතන් වහන්සේලා 1250. සියලු දෙනා වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ පිරිස. සියලු දෙනා වහන්සේ ආරාධනාවක් නැතුවම එක්කාසු වූ අවස්ථාව. මාඝ පෞර්ණමී කියන නැකත් යෝගයේ උදාපත් වීම. මේ අංග හතරේ දා සම්මුඛ වුණා. ඒ නිසා ඒකට කියනවා චතුරාංග සමන්වාගත ශ්‍රාවක සංනිපාතය සිහිකටුදු දවසක්. මේ සිදුවීම් අතරත සරියොත් ස්වාමීන් වහන්සේ ළඟම සොහොරුතුමා නම් වන චුන්ද බුද්ධ ශාසනයේ පැවිදි වුණා. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා භාවනා වඩලා සීලු කෙලස් නැසා ත්‍රිවිද්‍යා සත්අභිඥා සියුපිලිසිම ඥානද ලාභීව මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නමක් වශයෙන් 80 මහා ශ්‍රාවක සංඛ්‍යාවටත් අයිති වුණා. මෙන්න මේ රහතන් වහන්සේ නිතර තමන්ගේ ශිෂ්‍යයන්ට ආවාද අනුශාසනා දෙන අතරත ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ. අන්න ඒකයි මේ සූත්‍ර දේශනේත හේතුව කාරණය නිදානේ. තින්ද මහරහතන් වහන්සේ ශිෂ්‍යයන්ට නිතර නිතර ආවාද කරන අතර සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විත් තමා ලබාගත් යම් විශේෂ අධිගම ඇවිල්ලා කියන ස්වාමින් වහන්සේ මට භාවනා කරද්දී ආලෝක පෙනුණා. මගේ හිත ප්‍රථම ධානයටපත් වුණා. මගේ හිත දෙවෙනි ධානයට, තුන්වෙනි ධානයට, හතරවෙනි ධානයටපත් වුණා. මට මේ විදිහේ නාම රූප වැටුණා. මට මේ විදිහේ උද්‍යාවී ඥාන ලැබුණා. මේ වගේ දාසනා ආලෝක පහළ වුණා. ඔක්කොම කියන ආචාර්යයන් වහන්සේනේ. ඉතින් සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තමා රහත් වුණා කියලා කියනවා. තමා උසස් අධිගම ලබා ගත්තා කියලා කියනවා. හැබැයි මේ සුන්ද මහ රහතන් වහන්සේ කරුණ පරීක්ෂා කළ බානකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේලාට අධිමාන්‍යයක් ඇවිල්ලා තියෙනවා. අධිමාන්‍ය කියන්නේ භාවනා කරන යෝගාවචරයන්ට යම් සමාධියක් සමාපත්තියක් ලැබුණු පමණින් තමා හිතෙනවා තමා රහත් වුණා කියලා. නැත්තම් සෝවාන් වුණා, වෙනත් මාර්ගයක් ඵලයක් ලැබුණා කියලා හිතෙනවා. නොලැබූ මාර්ගඵල ලැබුවාය කියන පිළිගැනීමයි මෙතන අධිමාන්‍ය කියන්නේ. මේ අධිමාන්‍ය ඇතිවීම නිසා සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ එකතරම නම තියෙනවා. ඉන් එහාට යන්නේ නැහැ. මෙන්න මේක නිසා ඒ සම්බන්ධව වඩා දැනුම හදා ගැනීම පිණිස, කරුණාවතහා ගැනීම පිණිස ඒ බුදුරජාණන් වහන්සේ සමඟ මේ ප්‍රශ්න සාකච්ඡාවට වැඩි. අපේ ලංකාවෙත් ඒ වාගේ බොහෝම සුප්‍රසිද්ධ රහතන් වහන්සේ ඉඳලා තියෙනවානේ රහත් නොවි රහත් වුණා කියලා හිතාගෙන සලගුරු විහෙර වාසී ධම්මදින්න මහ රහතන් වහන්සේ දින ශිෂ්‍ය මහාරාම විහාරස්ථානයේ ධර්ම දේශනාවකට ආරාධනයකට වැඩියා. මේ වඩින අතර හංකන කියන විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ රහත් කියලා හිතානින් විශේෂ දෙන්න වැඩියා. වැඩලා උන්වහන්සේක බොහෝම ගෞරවයෙන් ප්‍රශ්න 1000ක් ඇහුවා. ඒ කියන්නේ ධර්මයේ ගැන, විනය ගැන, සමත භාවනා ගැන, විපස්සනා භාවනා ගැන, මාර්ගඵල ගැන. අසූවසු ප්‍රශ්න බොහොම ලස්සනට විසඳුවා. ඉතින් ඒ රහත් කියලා හිතාගෙන ධම්මදින මහ රහතන් වහන්සේ ඇසුවා, ස්වාමීනි, ඔබ වහන්සේ කවදද මේ ලෝකෝත්තර අධිගමනය ලැබුවේ? එවැත්නි මම අවුරුදු 60ක් වෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේ අභිඥා බල පාවිච්චි කරනවාද? ඔව්. එහෙනම් ස්වාමීනි, සුදුපාට උපෝසත කුලයක ඇති වලිගේ අකුලාගෙන, කන්න අටවාගෙන, හොඳේ අකුලාගෙන ගහන්න පැනගෙන නැති මම අපාන්ද කියලා. සනිකෙන් මෙව්වා. විශාල දැවැන්ත ඇත් රාජෙක් මවාපෑව. මේ ඇත් රාජයන බිහිසුණුකම දකිනකොට අර මවාපෑව තමන් රහත් කියා හිටියේ ස්වාමීන් වහන්සේ බයටපත් වුණා. දුවන්න ලෑස්ති වුණා. මේ ස්වාමීන් වහන්සේගේ සිවුරු කොණින් අල්ලගෙන ඇහැවා, ස්වාමීනි, රහත් වෙනකොට බය ඉතුරුදුයි කියලා. බය, ශෝකය, සන්ත්‍රාසය, කනගාටු ඉතුරුද? අනේ එවත්නි, මට දැනුයි තේරුනේ මම හිතන් හිටියේ රහත් කියලානේ. මම රහත් නෑනේ. අනේ මට පිහිටක් වෙන්න මේ නම. ඊට බය තියෙනකොට ධ්‍යානෙ පිළිහුණ ඇත අතුරුදාන් වුණා. ඉතින් මේ ධම්මදින රහතන් වහන්සේ හිත සනසමින් කිව්වා, අනේ ස්වාමීනි, බය වෙන්න එපා. භවනා කරන්නන්නේ අදිමානෙන්නේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ කමඨාන සුදුසුයි කියලා මෛත්‍රී කර්මස්ථානේ දුන්න මෛත්‍රී භාවනාවෙන් විපස්සනාට හැරෙන්න ඇති උන්වහන්සේ දන්නවා. එසේ දීලා මේ ධම්මදින රහතන් වහන්සේ කාමරයට පිවිසුණ අර ගරු ස්වාමීන් වහන්සේ සක්මනට ගොඩනැගී බොහොම සුළු වේලාවකදී සියලු කෙලෙස් නසා මහා රහත් භාවයට පත් වුණා. යම් හේකින් ධම්මදින රහතන් වහන්සේ දාතුන් පැමිණියානම් ඒ සාකච්ඡාවට මුළු ජීවිතේම හිතානින්න මම රහත් කියලා. ලැබෙන්න තියෙන රහත් ඵලෙ නොලැබී අපවත් වෙන්න තිබුණා. මේ වගේ සිද්ධවීම් කොතෙකුත් තියෙනවා. ඒ කියන්නේ අදිමාන්නේ. තවත් එක දාසක් මේ ධම්මදින මහ රහතන් වහන්සේ ඔය වගේම ධර්ම දේශනාවකට වැඩෙද්දී බොහෝම ප්‍රසිද්ධ රහත් කියලා හිතාගත් ලොකු ස්වාමීන් වහන්සේ නමක් සම්මුඛ වෙන්න ගියා. අර වගේම ප්‍රශ්න 1000ක් ඇහැරා. ඔක්කොම ලස්සනට පිළිතුරු දුන්නා. මේ අවස්ථාවේ ඇසුවා, ස්වාමීනි, කවදාද මේ උසස් අධිගමයේ ලෝකෝත්තර අරිහත්ත්වයේ ලැබුවේ? එවැත් මම අවුරුදු 60ක් වෙනවා. ස්වාමීනි, අභිඥා බල පුරුදුයිද? ඔව්, මට පුළුවන්. එහෙනම් ස්වාමීන් ලොකු පොකුණක් මවන්න. ඒ පොකුණේ ලස්සනම ලස්සන නෙළුම් පඳුරක් මවන්න. ඒ නෙළුම් පඳුරේ ලස්සන නෙළුම් මල් මවන්න. ඒ නෙළුම් මල උඩ දිව්‍යාංගනාවක් මවක් සෙල්ලම් කරන ඇති බලන්න. ඒක දිහා බලහනින්ද කියලා මේ ස්වාමීන් වහන්සේ කාමරයට පිවිසුණා. අර අභිඥාලාභී රහත්‍යා හිතානිතිය ස්වාමීන් වහන්සේ මේ තමා මවාපෑව දිව්‍යාප්සරාවක් යනි ඒ කාන්තා රූපේ බලා සිටිද්දී 60 අවුරුද්දක් තුළ යටපත්ී තිබුණු කාමච්ඡන්දේ මතු වුණා. ස්වාමීන් වහන්සේ තෙතොට ධ්‍යානය පිරිහුණා. මවාපෑව දේවල් සියල්ල අතුරුදාන් වුණා. ඒ වෙලාවේ තමන්ද තේරුණා තමන් රහත් නෑ කියලා. නැවතත් අර ධම්මදින රහතන් වහන්සේ සමීපයට ගිහින් කියා සිටි ඇවැත්නි, මට පිහිටක් වෙන්න මං රැවටිගෙන ඉඳලා තියෙනවානේ. හොඳයි ස්වාමීනි, බාවෙන් දෙපා මෙන්න මේ කමඨහන වඩන්න කියලා පිළිකුල් භාවනාව දුන්නා. ගත්තින් සාකාරේ මේක භාවනා කරන්න කියලා උන්වහන්සේ සක්මනට ගොඩ වුණා. අර ස්වාමීන් වහන්සේ විවේක වෙන්නකොට සුළු මොහොතකදී අර වගේම මේ ස්වාමීන් වහන්සේද මහා රහත් භාවයට පත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් රාග චරිතයි. අර මුලින් කියපු ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් දේශ චරිතයි. ඒ නිසායි අර බය ඇති වෙන හැටියට ඇතම වණ්ඩ මවා පාණ්ඩ කිවි දේස චරිතයගේ දේශේ මතු කරගෙන බලන්දයි. රාග චරිතයගේ රාග සිටිවිලි පහළ වෙන හැටි බලන්දයි අර දිව්‍යාක්ෂරා මවා පාණ්ඩ උපදෙස් දුන්නේ. මේ ධම්මදින්න මහරහතන් වහන්සේ වැනි පුදුම දේශනා ඇති උත්මේ උනාස ධර්ම දේශනා කරද්දී පවන් අත්ත යටි කුරු කරනවා. හතර ආපාය පේන. මිනිස්යන් කරුණපාදා දෙනවා බහතපත් වෙන මිනිස්සු. පවන් අත් උඩු කුරු කළාම දෙව්ලෝ බඹලෝ පේන. දෙව්ීමම් බඹලෝ බඹමම් පේන. එයින් මිනිස්යන් බලවත් සන්තෝෂයට පත් වෙන අකල කුසල් අනුසස් පේන දෙනෙමෙත. ඊට පස්සේ හරවනවා සංස්කාරයන්ගේ අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ මාර්ගඵල. කවදාකවත් ධම්මදින රහතන් වහන්සේගේ දේශනාවෙන් මාර්ගඵල නොලබා අරින්නේ නැහැ. ඒ විදිහට දේශනා. ඉතින් මෙන්න මෙහෙම චුන්ද මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතරතද මේ කියන අධිමාන්න ඇති නොලැබූ මාර්ගඵල ලබා ගත්තා කියන හැඟීම ඇති පිරිසකටයි මේ ප්‍රශ්නේ නැගුණේ. චුන්ද මහ රහතන් වහන්සේ සවස සමාපත්ති සුවයෙන් වැඩ ඉඳලා හන්දෑවේ සරුවඥන් වාසයේ දකින්ද පැමිණ පසන් පීඨුව වැඳ නමස්කාර කොට එකක් පසක වාඩි වෙලා ඇහැවා ස්වාමීනි ආත්ම භාව ප්‍රතිසංයුක්ත වූ හෝ ලෝක තත්ත්වේ ප්‍රතිසංයුක්ත වූ යම් යම් දෘෂ්ටි තියෙනවා මේ දෘෂ්ටි ආත්ම දෘෂ්ටි කියන්නේ සක්කාදිට්ඨි 20ක් තියෙනවා ලෝකවාද ප්‍රතිසංයුක්ත දෘෂ්ටි 8ක් තියෙනවා මේවා මේ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට යෝනිසෝ මනසිකාරයෙන් මුලින්ම මෙනෙහි කරද්දී සියල්ල ප්‍රහාණය වෙනවද? කොයි වෙලාවකද මේක ප්‍රහාණය වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. ගැඹුරු කාරණයක්. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියයි ලෝකවාද ප්‍රතිසංයුක්ත නානා දෘෂ්ටියින් මේවා මේ වැරදි හැඟීම් මේ පුද්ගල සන්තාලෙන් ඉවත් වෙන්නේ ප්‍රහාණය වෙන්නේ කොයි වෙලාවකදීද මෙනෙහි කළ ප්‍රමණින් මේවා නැති වෙනවද කියන එකයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේකට කෙටි පිළිතුරක් ඉස්සලා දුන්නා. චුන්දය යම්කිසි වෙලාවකදී යෝගාවචර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු නම් භාවනා කරද්දී තමාගේ සිතේ සමත භාවනාවෙන් ධ්‍යාන ශක්තිය වඩලා විපස්සනා භාවනාවෙන් විපස්සනා ඥාන තේලියට වඩලා කෙලින්ම යම් තැනක යම් අරමුණක ඒකනේ රූප ආරමුණු, ශබ්ද ආරමුණු, ගන්ධ ආරමුණු, රස ආරමුණු, ස්පර්ශ ආරමුණු, ධර්ම ආරමුණු කියන කවර හෝ ආරමුණකදී මේ දෘෂ්ටි හට ගන්නවා නම්, පහළ වෙනවා නම්, තන්පත් වෙනවා නම්, පිහිටනවා නම් අන්නේ ආරමුණු සියල්ලම නේ සම්මම නේසෝ හමස්මි නෙමේසෝ අත්තා කියා නිසිසේ මනසිකාර පැවැත්ීමේදී තදංග වශයෙන් යටපත් වෙනවා. ඊළඟට තමාගේ සිතේ ධ්‍යාන සමයදී සමයදී විපස්සනාට හැරෙන වාරයක් ගානේ විස්කම්බන වතේ ඒ කෙලෙස් යට වෙනව අදෘෂ්ටිය යට වෙනව. යම් කිසි අවස්ථාවකදී සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභ කෙරෙනවා නම් සෝවාන් මාර්ගක්ෂණයේදී මේ කියන දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. මේ අවස්ථා තුනකදී මේක ප්‍රතික්ෂේප වෙනවා නිෂ්ප්‍රභා වෙනවා කියන එක පහදා දුන්. මුලින්ම මෙනෙහිකනොට තදංග වශයෙන් යටපත් වෙනවා. ධ්‍යාන භාවනා වඩලා ධ්‍යාන බලෙන් යටපත් වෙනකොට විස්කම්බන වශයෙන් දෘෂ්ටි යටපත් වෙනවා. මාර්ගඵල ප්‍රතිලාභයේදී සෝවාන් මාර්ගයේදී මේ දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන් නැවත නූපදනා හැටියටම ප්‍රහාණය වෙනවා. ඉතින් දුන්වහන්සේ දේශනා කළ දීර්ඝ විවරණයක්. ඒක තමයි මේ සල්ලේක සූත්‍රයේ මාතෘකාව හැටියට අපි ඉදිරිපත් කළේ. චිත්තෝපාද මත්සම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චුන්දය කුසල ධර්මයන් කෙරෙහි චිත්තෝපාද මාත්‍රයක් ඇතිකර ගැනීමත් බොහෝ උපකාරයයි මම කියමි. කෝපන වාදෝ කායේන වාචායේ අනුමිදීයනාසු. කයින් වචනින් ක්‍රියාකාරී වීමේදී කවර කතාවක්ද? ඒ කියන්නේ සිතින් යමක් ගැන කුසලයක් ගැන හිතන පමණත් බොහෝ උපකාරයි. කයින් වචනින් ක්‍රියාකාරීත්වයේදී ඒ ගැන කියන උපකාරත්වය ප්‍රයෝජනත්වය ආනිසංස මහන්තත්වය ප්‍රමාණ කළ නොහැකි. මෙතෙන්දී පළමුවෙන්ම දේශනා කළ බොහෝම වැදගත් ධර්ම දේශනාව ඒ කියන්නේ ධ්‍යාන ගැන යම් කිසි යෝගාවචරී භික්ෂූන් වහන්සේ නමක් හරි භික්ෂුණීන් වහන්සේ නමක් උපාසක උපාසිකා කෙනෙක් විවේකීව ප්‍රථම ධ්‍යානෙ වඩනවා යම් කිසි සමත භාවනාවකින් එතුමා හිතෙනවා මම මේ සල්ලේක ප්‍රතිපත්තියක් නිකුරන්නේ නෑ චුන්දය ඒක සල්ලේක ප්‍රතිපත්තියක් නෙමෙයි ඒක ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් පමණයි තව කෙනෙක් ද්විතිය ධ්‍යානෙ වඩනවා තව කෙනෙක් තෘතිය ධ්‍යානෙ වඩනවා තව කෙනෙක් චතුර්ථ ධ්‍යානෙ වඩනවා ඒ ධ්‍යානලාභයයි හිතෙනවා මම මේ කෙලෙසුන් ලියාලන කෙලෙසුන් ගෙවා දාන කෙලෙසුන් ප්‍රහාණය කරන සංලේක ප්‍රතිපත්තියක් නෙමේ පුරන්නේ කියලා. නැත් චුන්දය එය ditth dhamma sukha viharanayak pamanai. තවත් සමහර කෙනෙක් ආකාසානංචාතන ධ්‍යාන සමාපatti වඩනවා. විඤ්ඤාණංචාතන සමාපatti වඩනවා. ආකින්චඤ්ඤාතන සමාපatti වඩනවා. නේව සංඥානා සංඥාතන සමාපatti වඩනවා. ඒ එක එක සමාපatti ලාභයේ කෙනෙක් හිතනවා මම මේ සල්ලේක ප්‍රතිපත්තියේ දිනල වාසය කරන්න කියලා. නැත චුන්දය ඒක සල්ලේක ප්‍රතිපදාවක් නෙමෙයි. ඒක ශාන්ත විමෝක්ෂ සෝය. ශාන්ත විමෝක්ෂය කියලා මේ හතරටම ශාන්ත විමෝක්ෂ බව පෙන්වුවා. මෙන්න මේ විදිහට ලෞකික ධ්‍යාන සමාපatti අටක් තියෙනවානේ. අෂ්ඨ සමාපatti මේවා සල්ලේක ප්‍රතිපදාවට උපකාරී වෙනවා විනා සල්ලේක ප්‍රතිපදාව නොයි. එයින් කෙලෙසුන් විස්කම්බන වශයෙන් යට වෙනවා. නමුත් කෙලෙසුන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීමක් එතන නැහැ. එනිසා චුන්දය මෙන්න මේ විදිහට තොප විසින් හික්මෙන්නට ඕනේ. සල්ලේක කරන්නට ඕනේ. කෙලෙසුන් ප්‍රහාණය කරන්නට ඕනේ කොහොමද කියලා කරුණු 44ක් දේශනා කළා. මේ කරුණු 44 අපිටා වැදගත් වෙනවා. දාපේ බෞද්ධයෝ උදේ හවස පන්සිල් සමාදන් වෙනවා. සමනෙර දසශීලයක පිහිටා සිටිනවා. සීකියා ශික්ෂාපද 75ක් මෙතන භාවිතා කරනවා. මේ එකක් එකක් ගානේ. තමාගේ సంతානේ පිහිටා සිටීමක් තියෙනවා. ඒ කියන්නේ සීලය සමාදන් වූ අය ඒ සීලේ පිහිටා සිටිනවා. ඒ පිහිටා සිටින්නේ ඒ සම්බන්ධව තමාගේ ඡන්දයක්, චිත්තයක්, වීරියක්, දීමංසාවක් කියලා නිසයි. බලවත් ඡන්දය තියෙනවා මේ සීලය මං රකින්න ඕනේ. බලවත් චිත්තයක් තියෙනවා මම මේ සීලය රකින්නෙමි. බලවත් වීරියක් තියෙනවා මා මේ සීලේ උත්සාහයෙන් හරි රකින්නෙමි. බලවත් ප්‍රඥාවක් තියෙනවා මේ සීලේ නොරැක්කොත් මේ ආදීනව රැක්කොත් මේ ආනිසංස ඇති බව දැනගෙන මේ සීලේ පිහිටා සිටිනවා. ඒ වාගේ මේ කියන කරුණු 44 බෞද්ධ අබෞද්ධ කාටත් ප්‍රයෝජන දෙනවා. තමන්ගේ ජීවිතයේ තිතා වැදගත් කරුණු 44ක් මෙතන අදිෂ්ඨාන කරන්න තියෙනවා. දැන් අපි සමහර විට හිතන්න පුළුවන් එක දවසක් පන්සිල් සමාදන් වුණා. මුළු ජීවිතේටම ඇතිනේ. ඒ කියන්නේ කැඩුවේ නැත්නම් මුළු ජීවිතේටම ඇති කියලා සමාත හිතන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මේක තේරුම. සීලේ සමාදන් වීමේ පින එක. සීලේ ආවර්ජනා කිරීමෙන් ලැබෙන පින සා විශේෂයි. සීලේ සමාදන් වීමේ පින සමාදානාර්ථයෙන් සීලයක්. සීලේ මෙනෙහි කිරීමේදී ලැබෙන්නේ අනුස්සති සීලයක්. ඒක නෙමෙ සීලානුස්සති කියලා. ඒක භාවනාවක්. දැන් අපි තිසරණය ගන්නවා. තිසරණය ගත්තා උදේ නැත්නම් හවස. ඉතින් එච්චරයි. නමුත් අපි දවසේ සෑම විටම තිසරණය නිතර නිතර හිතින් කියවනවා නම් අපි බුද්ධානුස්සතියක්, ධම්මානුස්සතියක්, සංඝානුස්සතියක් ලැබුවා වෙනවානේ. ඒ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කියන්නේ හිතන්නේ හිතන්නේ බුද්ධානුස්සති භාවනාවක්. ඉතින් මේක අපේ සිත ගලන ගංගාවක් වගේ ඔහේ ගලනවානේ. ඒ ගලන සිතට මේ කුසල් අරමුණ දීගෙන තියනවා නම් අතරක් නැර අපේ සිත නිතරම බුද්ධ ගුණ අරමුණේනේ පිහිටන්නේ. ඒක බුද්ධානුස්සතිය. ඒ වගේම ධම්මං සරණං ගච්ඡාමි කියන මේ පදේ අපි කියනවා පමණන්නේ නැවත 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 අපේ සිතේ ආවර්ජනා කරනවා. සියවර දහස්වර දසදහස්වර. එතකොට මොකද වෙන්නේ? අපේ සිත නිරන්තරයෙන් ධර්මගුණ අරමුණේ සතිය පවතිනවා. ධම්මානුස්සතිය. සංඝං සරණං ගච්ඡාමි අපි නිතර නිතර හිතනවා නම් සිය දහස්වර අපේ සිතර නිතර සංඝ ගුණ වර්ජනා වෙනවා. සංඝ ගුණ කෙරෙහි සිහි පිහිටනවා. ඒක සංඝානුස්සති භාවනාවක්. ඒ වගේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේක නැවත නැවත සියවර දහස්වර දසදහස්වර සිතේ දවස පුරා සිහි කරනවා. සිහි කරන්නේ ඒ ශික්ෂාපදයේ අරමුණු කරගත්ත කුසල චිත්ත වීති පේලි 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 පහළ වෙනවානේ. අපි ඒක නිතරම සීලයක පිහිටාගෙන සීල අනුශසතියක පිහිටාගෙන පවතිනවානේ. අපේ හිත නිතරම පිරිසුදු වෙනවානේ. මෙන්න මෙහෙම ඒ පංචශීලයේ හෝ වෙනත් සමාදන් වන සීලයක් අතරක් නෑර නිතර 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 ආවර්ජනා කිරීම අවශ්‍ය වෙනවා. ඒකින් අපේ සිතේ භාවනාමය පිනක් වැඩෙනවා. සීල සමාදානයේ සීලයයි ආවර්ජනා කිරීමෙන් වැඩෙන්නේ භාවනාවයි. මේ භාවනාව කියන එක මේ තරම් සරලයි, මේ තරම් ප්‍රයෝජනවත්, මේ තරම් ක්‍රියා කරන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන්, පවතින්න පුළුවන්, අනුගමනය කරන්න පුළුවන්. මෙන්න මේක නිසා තමයි බුද්ධ ශාසනයේ මුල් පියවරේ පටන්ම මනසට සැපදෙන ශාසනයක් කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ මුල් පියවරේ පටන්ම සිතට සැපදෙනවා. සිතට නපුරු සිතිවිලි එන දෙන්නේ, සිතට නරක සිතිවිලි, කෙලෙස් සිතිවිලි, අයහපත් සිතිවිලි එන දෙන්නේ බුද්ධ ශාසනය හරියට ක්‍රියාත්මක වෙනවා නම්. හැම වෙලාවෙම හිත පිරිසුදුයි. දයාරඟ මිනිරුණක් වගේ පිරිසිදුවෙන් තියාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ උපදේශ හරියට දිනපතා අතරක් නැර සිහි කිරීමේ. මෙන්න මේ වාගේ තමයි සල්ලේක සූත්‍රයේ තියෙන උපදේශ මාලාව. මේක අපි සිතට ගන්න වඩිනවා. මේක ලියාගෙන මේ කටපාඩම් කරගෙන නිතර නිතර හිතින් කියවන්න වටිනවා. ඒ මොනවද? ඉදපනවෝ චුන්ද ඒවං සල්ලේකෝ කරමියෝ. පරේ විහිංසකා භවිස්සන්ති මයමෙත් අවිහිංසකා භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ. මේ පළවෙනි එක. චුන්දය අන් සත්ත්වයෝ. ඒ කියන්නේ නුවණ මදි, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය නැති අන් අය සත්ත්ව හිංසාව කරනවා. මම කරන්නේ සත්ත්ව හිංසාව කළොත් ඒ අය දකින්නකොට මට අප්‍රියයි. මම සත්ත්ව හිංසාව කරනවා නම් මමත් ලෝභයෙන් නැට අප්‍රිය වෙනවා. මම සත්ත්ව හිංසාව කරන්නේ නැහැ කියලා ස්ථීරව පිළිතෙනවා. පරේ පානාතිපාතේ භවිස්සන්ති මයමෙත් පානාතිපාතා පටිවිදමා මෙති සල්ලේකෝ කරණිය. මේ ලෝකේ නුවණ මදි, සම්මාදිට්ඨිය නැති, පින්පව් නොදන්නා අය ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත කරනවා දකින්නකොට අහනකොට මට හරි අප්‍රසන්නයි. මමත් ප්‍රාණඝාත කරනවා නම් මම ලෝවැසි ජනතාවට නැනවතුන් අප්‍රසන්න වෙනවා. එනිසා මම ප්‍රාණඝාතයෙන් වළකින්නෙමි කියලා දැඩිසේ හිතේ පිහිටුවා ගන්න. පරේ අදින්නාදායේ භවිස්සන්ති මයමෙත් අදින්නාදානා පටිවිරතා භවිස්සාමාති. ලෝකේ නුවණ මදි අය, සමාධිත්තේ නැති අය, පින්පව් තේරුම් නොගන්න අය අන්සතුදේ වංචාවෙන් පැහැර ගන්නවා. ඒක මට අප්‍රසන්නයි. මමත් ඒ වාගේ අන්සතුදේ පැහැර ගතහොත් මමත් ලෝවැසි නැනවතුන් අප්‍රසන්න වෙනවා. මම ඒ නිසා මේ අන්සතු නූල් පොටක් තරම් දෙයක්වත් සුරසිතින් ගැලීමෙන් වලකින්න මිත්‍යා සල්ලේකයේ පැවැත්විය යුතුයි. පරේ අබ්‍රාහ්මචාරී භවිස්සන්ති මයමෙත් බ්‍රහ්මචාරී භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ. ලෝකේ නුවණ මදි පුජ්‍යලයෝ, හිම්පව් අදහන් නැති පුජ්‍යලයෝ, කර්ම විපාක නොදන්න අය අබ්‍රාහ්මචාරීව ජීවත් වෙනවා. අස්ත්‍රේත චර්යාවෙන් ජීවත් වෙනවා. ඒක දකිනකොට අහනකොට මට අප්‍රසන්නයි. මමත් අබ්‍රාහ්මචාරී කෙනෙක් වුණොත් මමත් ලොවට අප්‍රසන්න කෙනෙක් වෙනවා. හැබැයි මේ අප්‍රාහ්මචාරී කියන වචනේ තේරුම් 12ක් තියෙනවා. දැන් අපි හිතමු විවාහපත් වූ අඹුසැමියන් ඉන්නවා නම් බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න ලැබෙන්නේ නැතිත් එතන තියෙනවා බ්‍රහ්මචාරියාව. ස්වාමියාට තියෙනවා සුවදාර සන්තෝෂය කියන බ්‍රහ්මචාරියාව. තමාගේ භාර්යාව ඉක්මවා යන්නේ නැහැ. බිරිඳට තියෙනවා පතිවෘතාව කියලා බ්‍රහ්මචාරියාවක්, ශ්‍රේෂ්ඨචාරියාවක්. තමාගේ ස්වාමියා හරියන්නේ නැහැ. මින් මේ විදිහට ඒ ගිහි ජීවිතයේ ගත කරන්නන්ට තියෙනවා බ්‍රහ්මචාරිය අර්ථය. ඒකත් මේ සීලයට අයිති. එතකොට මේ වාගේ ස්ථීර වශයෙන් බ්‍රහ්මචාරී ජීවිතයේ ගත කිරීමත් ඉතා ශ්‍රේෂ්ඨයි. නොයසේ නම් අසවාගේ සුවදාර සන්තෝෂය, පතිවෘතා වැනි ගුණ ආරක්ෂා කිරීමත් බ්‍රහ්මචාරී ජීවිතයේ ඇතුළත් වෙනවා. ඊළඟට පරේ මුසාවාදී භවිස්සන්ති මයමෙත් මුසාවාදා පතිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරණී. ලෝකයේ අන්‍ය සත්‍යෝ කම්පලා දාන්න නැති, මෙලෝ පල්ලව පිළිගන්නේ නැති, නුවණ මාදී, සම්මාදිට්ඨිය නැති අය බොරු කියනවා. ඒක මට අප්‍රසන්නයි. මමත් බොරු කියනවා නම් මම ලෝකයේ නැනවතුන් ද අප්‍රසන්න වෙනවා. දෙවියන්ද පවාමා පිළිකුල් වෙනවා. මම බොරු කියන්නේ නැහැ කියලා දැති දැදිසේ එයින් අදිෂ්ඨාන කරගන්න. මේ වාගේ පරේ පිසුනා වාචා භවිසanti මායමෙත් පිසුනාය වාචා ප්‍රතිවිරතා භවිසාමාති ලෝකේ බොහෝ දෙනා කේලම් කියනවා. කේලම් අහනකොට මට හරි අප්‍රසන්නයි. මම කේලම් කියනවා නම් මම ලෝකේ නැනවතුණ්ඩ අප්‍රිය වෙනවා. ඒ නිසා මම කේලම් කියමින් වලකින්නෙමි කියලා දැඩිසේ අදිෂ්ඨාන කරනවා. පනේ පරුසා වාචා භවිසanti මායමෙත් පරුසාය වාචාය ප්‍රතිවිරතා භවිසාමාති ලෝකේ බොහෝ දෙනා කිසිම අනුකම්පාවක් නැතුව නපුරු වචන කියන. සරපරස වචන කියන. ඒක අහනකොට මට අප්‍රසන්නයි. මමත් පරස වචන කියනවා නම් මම නෝලුග නැනවතුන් දෙවියන් ද බ්‍රහ්මයන් ද පවා අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම පරස බස් කියමින් වලකින්නේ නෙමි. අදිෂ්ඨාන කරගන්න. පරේ සම්පප්පලාපී භවිසන්ති මයමෙත් සම්පප්පලාපා භව පාටිවිරතා භවිසාමාති. ඒ කියන්නේ මෙලොවට පරලොවට වැඩක් නැති නිෂ්ඵල වචන බොහෝ දේ දෙනා කතා කරනවා. ඒක ඇහෙනකොට දකිනකොට මට අප්‍රසන්නයි. මමත් නිෂ්ඵල කතා කරනවා නම් දොඩවනවා නම් මමත් ලෝ නැනවතුන් අප්‍රසන්න වෙනවා. එනිසා මම කිසි කලෙකත් කිස් වචන නොකියන්නේ මේ කියා සල්ලේකින් අදිෂ්ඨාන කරනවා. පරේ අභිජ්ජාලු භවිසanti මයමෙත් අනභිජ්ජාලු භවිසාමාති. ඒ කියන්නේ අන්සතු දෙයට ආශා කරනවා බොහෝ දෙනා. අන්සතු දෙයට ආසා කරනකොට අපට ඒක අප්‍රසන්නයි. මමත් අන්සතු දෙයට ආසා කරනවා නම් මම ලෝවැසි ජනතාවට අප්‍රසන්න වෙනවා. මම අන්සතු නූල් පොටක් තරම් දෙයකටවත් ආසා නොකරන්නෙමි කියලා අදිෂ්ඨාන කරගන්නවා. පරේ ව්‍යාපන්න චිත්තා භවිසanti මයමෙත් අව්‍යාපන්න චිත්තා භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා නිතර ක්‍රෝධයෙන් වෛරයෙන් පලිගන්නා චේතනාවෙන් පටික සංඥාවෙන් පුපුර පුපුර ඉන්නවා. මේක දකින කොට අහන කොට හරි අප්‍රසන්නයි. මමත් ඒ වගේ ව්‍යාපාද බහුල කෙනෙක් නම් මමත් ලෝවැසි නැනවතුන් ද අප්‍රසන්න වෙනවා. නිසා මම කිසි කලෙකත් තරහක් ව්‍යාපාදයක් ක්‍රෝධයක් පටික සංඥාවක් නැතුව මෛත්‍රී සිතින් වාසය කරන්නෙමි කියලා සල්ලේක වශයෙන් අදිෂ්ඨාන කරගන්නවා. පරේ මිච්ඡාදිට්ඨි භවිසanti මයමෙත් සම්මාදිට්ඨි භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා කර්මඵල පිළිගන්නේ නැහැ, මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ, කුසල් අකුසල් පිළිගන්නේ නැහැ. මේ නානාවෙද දෘෂ්ටියෙන්ට පැටලීගෙන වෙලීගෙනින් මේවා දකින්න කොට අනකොට අප්‍රසන්නයි. මමත් ඒ වාගේ දෘෂ්ටිගතිකව අන්තවාදී වේතියොත් නනවත් ලෝකයට මං අප්‍රසන්න වෙනවා. එනිසා මම කිසි කලෙකත් වැරදි දෘෂ්ටියක් කෙලි නඟන්නේ මේ සැබෑ සම්මාදිට්ඨිය පිහිටා සිටින්නේ කියලා සල්ලේක වශයෙන් සිතේ දැඩි අදිෂ්ඨානය තබා ගන්න. පරේ මිච්ඡා සංකප්පා භවිසanti මයමෙත් සම්මා සංකප්පා භවිසාමාති. ඒ කියන්නේ සෑම දිනම මේක් නොයකදී මිච්ඡා විතරක හිතයිනේ. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. මේවා අහනකොට දකිනකොට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ මිත්‍යා විතරක වලින් හිටියොත් මම ලෝත අප්‍රසන්න වෙනවා. එනිසා මට මෙලෝ පරලෝ හිත සූපිනිස මම නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන ඇත්තෙක් වන්නෙමි කියලා සල්ලේක වශයෙන් අදිෂ්ඨාන කරගන්න. පරේ මිච්ඡා වාචා භවිසanti මයමෙත් සම්මා වාචා භවිසාමාති. ඒ කියන්නේ ලෝවැසි ජනතාව නිතරම මිත්‍යා වචනම කතා කරනවා. මුසාවාදය, විසුණු වචනේ, කර්ස වචනේ, සම්පප්පලාපය මේවා හැම විටම ඉතිරී පැතිරී ඒවැහිම යෙදී. ඒවා දකිනකොට අහනකොට අපට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ හිටියොත් මම ලොවැසි නැනවතුන් ද අප්‍රසන්න වෙනවා. නිසා මම මිත්‍යා වචනෙන් වැළකීලා සත්‍ය වචනම, සමගිදන් වඩන වචනම, මිහිරි වචනම, සාත්‍යක වචනම, දෙලව වැඩදායක වචනම කතා කරන්නේ මේ කියලා සල්ලේක වශයෙන් අදිෂ්ඨාන කරගන්නවා. එවාගෙම පරේ මිච්ඡා කම්මන්තා භවිසanti මයමෙත් සම්මා කම්මන්තා භවිසාමාති. මේ ලෝකේ මිනිස්සු ප්‍රාණඝාත, අදත්තා දාන, කාමිත්‍යාචාර කියන මේ මිත්‍යා කර්මාන්ත වෙනුවෙන් කය යොදවනවා. ඒක දකින්න කොට අහන කොට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ කයින් ඒත් කෙරෙන අකුසල් කරනවා නම් මම ලෝවැසි නැනවතුන් ද අප්‍රසන්න වෙනවා පමණක් නෙමේ දලෝ පරාජයටපත් වෙනවා. නිසා මම සමකල්දිම සම්මා කම්මන්ත වශයෙන් ඒ අකුසලයන්ගෙන් වෙන්වි කුසල ක්‍රියාවන්හිම මගේ කය හසුරවන්නෙමි දැඩිසේ අදිෂ්ඨාන කරගන්න. එවාගෙම පරේ මිච්ඡා ආජීවා භවිසanti මයමෙත් සම්මා ආජීවා භවිසාමාති. අන්‍ය සත්‍යෝ කියන්නේ කොයි හරි විදියකින් වැරදි ජීවිකාවෙම ජීවත් වෙනවා. වැරදි ජීවනෝපාය වලින් ජීවත් වෙනවා. ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන් ආදී වශයෙන් අකුසල කර්ම වලින්ම ජීවත් වෙනවා. ඒක දකින කොට අහන කොට ලොකුම අප්‍රසන්න භාවයක් එනවා. මමත් ඒ වාගේ වැරදි ජීවිතාවකින් ජීවත් වෙනවා නම් මටත් ඒ වාගේ ලෝවැසි ජනතාවගේ අප්‍රසාදයේ ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම කිසි කලෙක මිත්‍යා ආජීවයකටපත් නොවි සම්‍යක් ආජීවයෙන් ජීවත් වෙමේ කියා දැඩිසේ අදිෂ්ඨාන කරගන්න. මේ වාගේම පරේ මිච්ඡා වායාම භවිසන්ති මයමෙත් සම්මා වායාම භවිසාමාති. මේ ලෝකේ බොහෝ දෙනා අකුසල කර්ම සඳහාම අකුසල ක්‍රියා සඳහාම වෑයම් කරනවා. අකුසලම පුරවන්න වෑයම් කරනවා. ඒක දකින කොට අහන කොට අපට ලුක් කන ගැටුවා. මමත් මේ වාගේ අකුසල කර්ම සඳහාම වෑයම් කරනවා නම් වීර්ය කරනවා නම් මම නැනතුන් අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම සෑම කල්ලිම කුසල ක්‍රියාවන් සඳහාම වීර්ය වඩන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගන්නවා. පරේ මිච්ඡා සතිය භවිසන්තිමය මෙත් සම්මා සතිය භවිසාමාත්. මේ ලෝකේ බොහෝ මිනිසයෝ හැම විටම මිච්ඡා සතියෙන් නරක දේවල්ම සිහි කර කර ඉන්නවා. කළ අකුසල් සිහි කර කර ඉන්නවා. කරන්න තියෙන අකුසල් සිහි කර කර ඉන්නවා. නානා ප්‍රකාර අයහපත් දේවල්ම සිහි කර කර තමාගේ වටිනා සිත අපිරිසුදු කරගන්න. නමුත් මම සෑම කල්ලිම තමාගේ సంతානයේ කුසාසිත 15 වෙන හැටියට සිහිය හසුරුවමින් සම්මා සතිය වඩන්නේ කියලා අදිෂ්ඨාන කරගන්න. පරේ මිච්ඡා සමාධි භවිස්සන්ති මයමෙත් සම්මා සමාධි භවිස්සාමාති. ලෝකේ බොහෝ දෙනා අයහපත් කාටයුතු සඳහා සිතේ එඟගත්තේ වැඩෙනවා. ප්‍රාණඝාත කරන්ද, ඒ වගේම අදත්තාදාන කාමීච්ඡාචාර හැම අකුසලයක් කරන්ද තමාගේ සිතේ බොහොම සංවර බවක් ඇති කරගන්න. ඕනෑම බරපතල අරදා සංගවා ගන්න සංවර වෙනවා. ඒ සංවර වීමට කියන මිච්ඡා ඥානෙ. දැන් මේ විසම අවියාවද නිස්පාදන ඔක්කොම මිච්ඡා ඥානෙන් කෙරෙන දේවල්. ඒ සම්බන්ධ නුවණ වශයෙන් හැසිරෙන්නේ මෝහය. මෝහය විතරකේ ලෝභය ආදී ඡයසික ධර්ම හයක් තියෙනවා ඥානයට හුරු වැඩ කරන. ඒවා තමයි මේ විදිහට ඥානෙ හැටියට පෙනෙන්නේ මිච්ඡා ඥාන. නමුත් ඒකේ තියෙන ආදීනව සලකා මම සෑම විටම නියම සම්‍යක් ඥානෙ, සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ වැඩි නැතිේට අදිෂ්ඨාන කරගන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගත යුතුයි තියෙනවා. ඊළඟට පරි තීන මිද්ද පරියත්තතා භවිසාන්ති මයමෙත්ත. ඊගත තීන මිද්දා භවිසාමාති. බොහෝ සත්වයෝ හැම විටම අලසව ජීවත් වෙනවා. තීන මිද්දේ කියන්නේ ඇලිමැලි ගතිය. කුසල් කරන්න ඇලිමැලි. ඒක දැක්කාම තමන් අදිෂ්ඨාන කර ගන්නවා මම සෑම කල්ලිම තීන මිද්දේ යටපත් කරමින් හිත ආලෝකෙන් පවත්වා ගන්නෙමි කියලා. පරේ මිච්ඡා විමුක්ති භවිසන්ති මයමෙත් සම්මා විමුක්ති භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා හිතනවා ධ්‍යානයක් ලැබීම ලොකු නිවනක්. කාම සම්පත්තින්ගේම ලොකු නිවනක්. ජීව ලෝකට යාම ලොකු නිවනක්. බඹලෝ යාම ලොකු නිවනක් කියලා හිතනවා. ඒක මිච්ඡා විමුක්තිය. ඒ වගේම වැරදි සංකල්පනා තුලින් ලැබෙන විමුක්තිය මිච්ඡා විමුක්තිය. නමුත් ඒක සැබෑ විමුක්තිය නම් තදංග වශයෙන් කෙලෙසුන් යට කිරීම, විස්කම්බන වශයෙන් කෙලෙසුන් යට කිරීම, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම වශයෙන් තියෙන මේ විමුක්තියයි. ඒක සම්මා විමුක්තිය. මම මේ සම්මා විමුක්තියෙම පිළිගැනීමට යෙදීමට අදිෂ්ඨාන කරගන්නෙමි. පරි උද්දතා භවිසන්තයමයේ අනුද්දතා භවිසාමාති. ඒ කියන්නේ ලෝකේ බොහෝ සත්වෝ නිතර විසිරුණු සිටින් ඉන්නවා. විසිරුණු සිටින් ඉන්න නිසා කිසි සමාධියක් නැහැ, තණ්හක් බවක් නැහැ, නුවණක් වැඩෙන්නේ නැහැ. මේකේ ආදීනව දකිමින් මම නිතර සමාධිමත් සිතක් ඇති කරගන්න අදිෂ්ඨාන කරගන්නවා. එවාගෙම පරේ මිච්ඡා විචිකිච්ඡා භවිසන්ති මයමෙත් තින්න විචිකිච්ඡා භවිසාමාති. හැම සත්‍යයකම නිතර සැකින් වාසය කරනවා. තාත්තා දරුවන් ගැන සැකයි, දරුවෝ තාත්තා ගැන සැකයි, අමු සැමියන් ඔවුනොන් ගැන සැකයි, රට රාජ්‍ය ගැන සැකයි. හැම පැත්තෙම සැකයි. මේ සැකයේ අට ආකාරයකට තියෙන බුද්ධ ධර්මයේ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන සැකය ආදි වශයෙන් ඒ සැක සංඛා ඇතිව ඉන්නකොට කවදාකවත් නිවන් මගකට පිවිසෙන්න පුළුවන් කමක් නැහැ. මෙලව දුණුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා හැම විටම නිසක වෙන්නට තමා නැනනෝනේ යුක්ත වෙන්නට ඕනේ. නිසක වෙන්න තමන් අදිෂ්ඨාන කරගන්නවා. එවාගෙම කෝදන, උපනාහ, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය, මායා, සාතේය, තම්බ, අතිමාන කියන මේ තව යුගල ධර්ම දෙකේ කොටවල් පහක් තියෙනවා 10යි. මේකක් එකක් ගානේ අදිෂ්ඨාන කරගන්නවා. ක්‍රෝධය කියන්නේ කිපීම, උපනාහ කියන්නේ බද්ධ වෛරය, මක්ක කියන්නේ අනුන්ගේ ගුණමකුකම, පලාස කියන්නේ අනුන්ගේ ගුණමකා තමා යුගග්‍රාහයේට සමසම එකින් එක එකිනෙකට ක්‍රීම එකට එක කිරීම, එවාගේ මායා කියන්නේ නැති ගුණ ඇඟවීම, සාතයේ මායා කියන්නේ තියෙන අගුණ සංගවීම, සාතයේ කියන්නේ නැති ගුණ ඇඟවීම, සම්බ කියන්නේ ගුණේත නොනැමෙන බව, අතිමාන කියන්නේ අධික මාන්නය, මේවා එකක් එකක් ගානේ සිටි සිත අදිෂ්ඨාන කරගන්න. එවාගේම තව දුරට දුබ්බච ඒ කියන්නේ දුරුවච බව වැඩි හිටියන්න දෙමව්පියන්ද ගුරු උතුමන්ද කීකරුකමක් නැහැ. ආවාදයක් දුන්නාම වැරදි ලෙස පිළිගන්නවා. ඒකත් දුරුවච බවක්. එයින් තමා වැළකෙන්න අදිෂ්ඨාන කරගන්න. පාප මිත්‍ර අයාපත් මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් වැළකීම. පමත්තතා ඒ වගේම නිතරම කුසල් කිරීමේ ප්‍රමාදය මෙයින් වැළකෙනවා. අශ්‍රද්ධාව ඒ වගේම අහිරිකය අනුත්ථප්පය අල්පාසෘතතාව කුසීත බව එළඹ සිටි සිහි නැති බව වගේ ප්‍රඥාව නැති බව මේ ධර්ම හතක් මෙතන තියෙනවා. එකක් එකක් ගානේ තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම අන්තිම තියෙනවා සංදිත්‍ති පරාමාසී ආදාන ගාහි දුක්පටිමිසග්ගි. මේ ලෝකේ බොහෝ දෙනා සංදිත්‍ති පරාමාසී තමාගත දෘෂ්ටිය තදින්ම අල්ලගන්නවා. ආදානගාහි බොහොම දැඩි ලෙස කුම්භීලග්‍රහණයෙන් අල්ලා ගන්නවා. හිමුලගේ කටට යමක් අහු වුනාම ගොදුරක් ගලවන්න බෑ. ඒ වගේම දුක්පටි නිස්සග්ගේ කොයි ලෙසකින්වත් ඒක අත්හරින්න බෑ. ඒවා බොහොම අහිතකර දෙයක්. ඒ නිසා තමන් හිතා ගන්නවා අසංදිත්‍ති පරාමාසී අනාදානගාහි සුප්පටි නිස්සග්ගේ. තමා ගන්න යම් කිසි තීරණයක් දැඩි ලෙස ගන්නෙ නෑ. නැනවතේ ඥානවන්තයේ කාරණා පහදා දෙනකොට පහසුවෙන් ඒක අත්හරින්න සමත් වෙනවා. ඒ වායේ අන්තයට යන්නේ නැහැ. මේක සමාගේ දියුණුවට හේතුවක්. මෙන්න මේ කාරණා 44 දැන් මේ පාලි පාඨය කියා ගියේ සමහර වචන සිංහලෙන් මේ කිව්වා මතක තබා ගන්නවත් බෑනේ සමහර ඒවා. මේවා පාලි පාඨයෙන් කියනකොට ශ්‍රී මුඛ දේශනානේ. එතකොට එක්තරා ප්‍රමාණයකට හරි මතක තියාගන්න පුළුවන්. දැන් මේ තේලියේ භාවනා වගන්තියකට අපිට යොදන්න පුළුවන්. භාවනා වගන්තියකට යොදලා එකින් එකට අදිෂ්ඨාන කරගන්න අපට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම ඇති කරගන්නට ඕනේ. ඒතකොට මෙතෙන්දි තියෙනවා කරුණු පහ. මේ පළමුවෙන් කියන්නේ සල්ලේක වශයෙන් දැඩිසේ අදිෂ්ඨාන කිරීමනේ. ඊළඟ චිත්තෝත්පාද වශයෙන් හිතෙනවා. මම අවිහිංසක වෙමි. මම ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. මම අදින්නාදානෙන් වලකින්ද මම භ්‍රමචාරී වෙන්න ඕන මම සත්‍ය වචන කියන්න ඕන මම කේලම් වශයෙන් වලකින්න ඕන එකක් එකක් ගානේ සිටෙනවා තව කයින් ක්‍රියාකාරී වුණේ නැහැ නමුත් ඒ සිටින එකත් තමාට ලොකු හිත වැඩ කිනිස පවතිනවා තුන්වෙනි කාරණේ කියනවා පරික්‍රමන පරියාය කියලා දැන් යම් කිසි දුර්ග මාර්ගයක් තියෙනවා විසම මාර්ගයක් තියෙනවා නොයා යුතු මාර්ගයක් තියෙනවා අනතුරු සහිත මාර්ගයක් තියෙනවා ඒකෙන් වැළකීලා අනතුරු නැති පාරකට අපි යනවානේ. ඒ වගේම යම්කිසි ගඟකින් එතර වෙන තොටුපළදී අයහපත් තොටුපළවා තියෙනවා. ඒයන් වැලකී යහපත් තොටුපළකින් එතර වෙනවානේ. අන්න ඒ වගේ මේ විහිංසාව ප්‍රාණඝාතාදී කරුණු 44 තමයි අයහපත් මාර්ගය. එයින් වැලකී සිටීම යහපත් මාර්ගයක් බව දැනගෙන එයින් ඒ අනුගමනය කරනවා. හතරෙනි කාණේ කියන උපරිභාව පරයය කියලා. ඒ කියන්නේ යම් කිසි විදියකින් තමා මඩේදී සිටියන මඩේරියගෙන තවත් මඩේ එරිච්ච කෙනෙක් ඔසවාගෙන ගොඩ තියන්න බෑනේ. ඒ වාගේ තමා හිංසාකාරී වෙදගෙන තවත් හිංසාකාරී කෙනෙක් ගොඩ ගන්න බෑනේ. තමන් මත්පැන් පානය කරන්නෙක්ව මත්පැන් පානය කරන්නෙකු ගොඩ ගන්න බෑනේ. ඒ නිසා තමන් තමා ගොඩ වීගෙන මේ කියන කාරණු 44න්ම අයහපත් 44න් වැලකී ගොඩ ඇවිල්ලා තවත් කය ගොඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියන උපරිභාව පරයය කියලා. ඊළඟට තියෙනවා පස්වෙනි කාරණය පරිනිබ්බාන පරයය. මේක ඉතා වැදගත් කෙලවර කාරණේ. ඒ කියන්නේ තමාගේ సంతානයේ මේ අකුසලයන් සිද්ධ වෙන්නේ යම් ක්ලේශ ධර්මයන් තිබුණනේ. හිංසාව කරන්න යම් ක්ලේශයක් නිසාද ඒක තදංග විස්කම්බන සමුච්ඡේද කරන. ප්‍රාණගත කරන්න යම් ක්ලේශයක් නිසාද ඒක තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන. ඔය වාගේ මේ අයහපත් කරුණුත් 44ම සිදුවෙන එක එක ක්ලේශයන් ප්‍රතිබාහණය වෙන හැටියට කෙලසුම් ප්‍රහාණය වෙන හැටියට තමාගේ సంతානයෙහි අර උසස් ගුණ රෝපණය කරගන්න. ඒක තමයි සමත භාවනාව හා විපස්සනා භාවනාව. සමත භාවනාව තුළින් මේ ක්ලේශයන් විස්කම්බන වශයෙන් යටපත් වෙන. විස්කම්බන කියන්නේ බොහෝ වේලාවක තෙන්නේ නැහැ. බොහෝ වේලාවක තෙන්නේ නැහැ. නිදසුනක් වශයෙන් කියනවා නම් ගිනි මැලයක් ගහපු තැන ගින්දර නිවිලා ගියත් ඒ රස්නේ තියෙනවානේ. රස්නේ තියෙනකම් කුහුඹියෙක්වත් එතන අඩිය තියන්නේ. ඒ වාගේ ධ්‍යාන සමාපatti ලාභීකින වගේ සිටේ ධ්‍යානයේ නැගී සිටින අවස්ථාවේදී ඒ අකුසල සිටිවිලියෙන්නේ නැහැ, නිවරණෙන්නේ නැහැ. ඒවට කියන විස්කම්බන කියලා. සමුච්ඡේද කියන්නේ දැන් ඉතින් විපස්සනා භාවනා වඩලා යම් වෙලාවක මාර්ගඵල ප්‍රතිලාභ වුණා නම් එදාට සමුච්ඡේද. සමුච්ඡේද වුණාම කවදාකවත් නැතේ ක්ලේශයන් සිතේ පහළවන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේට මේ කියන ක්‍රම පහතම සල්ලේක ප්‍රතිපත්තියේ පෙන්නවා. ඉස්සෙල්ලා දැඩි අදිස්ථානය කිරීම, ඊළඟට සිතක් පහළ කර ගැනීම, ඊළඟට ඒ අකුසලයන්ගෙන් මගහැර යන ආකාරය, ඒ අකුසලයන්ගෙන් ගොඩ එන ආකාරය, ඒ අකුසලයන් ප්‍රහාණය කරන ආකාරය කියලා කරුණු හතරකට කරුණු පහකට දේශනා කළා. එතන සඳහන් වෙනවා මෙතන සම්දිස්ථාන පහක් තියෙනවාය, පද 44ක් තියෙනවාය. මේ සල්ලේක සූත්‍රාන්තයේ බොහෝම සාගරූපම ගාම්භීර දේශනා වාක්‍ය කියන එක අන්තිමට දේශනා කළා. ඉතින් අර චුන්ද මහරහතන් වහන්සේ අසූ ප්‍රශ්නයට බොහෝම ලස්සනට ලැබුණු මේ පිළිතුර අනුව තමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට ඒ අනුව කරුණු පහදා දෙමින් අර අදිමාන්නෙන් හිටිය ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නියම සත්‍ය ආબોධ කරවා දුන්නා. ඒ ශිෂ්‍ය පිරිසද අප්‍රමාදව ඒ භාවනා කර්මස්ථා නිසිසේ වඩලා අර නොලැබූ මාර්ගඵල ලැබුවා කියන හැඟින් අත්හැර දාලා නියම වශයෙන්ම ධ්‍යාන මාර්ගඵල ලබාගෙන කෙලෙසුන් නසා කෙලෙසුන් ජයගෙන සතර ජයගෙන අජරාමර සාන්ත අමා මහ නිවනට පත් වුණා. ඒතකොට මෙන්න මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ පළමිනි වර්ගයේ වෙන මූලපරියාය වර්ගයේ 8 වෙනි සූත්‍රයයි. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ සෑම සූත්‍ර ධර්මයක්ම භාවනා කර්මස්ථානයකට අදාළවයි තියෙන්නේ. ඉතින් මේ දේශනාව සමාත ගාම්භීර වගේ තේරෙන්න පුළුවන්. තේරෙන්නේ නැති කාරණා මෙතන ගොඩක් කියවුණා. නමුත් මේවා නැවත නැවත ඇසීමෙන් කියවීමෙන් සාකච්ඡා කිරීමෙන් තේරුම් ගැනීම උත්සාහවන්ත වෙමු. එනිසා මේ දේශනාව ඇති තැන දැන් කියවුණා. නිසා මේ දේශනා තියෙන ග්‍රන්ථාද සිංහල බසින් තියෙනවා. ඒවා කියවලා බලන්න. ඉතින් අපි මේ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේගේ සහෝදර කෙනෙක් වන චුන්ද මහරහතන් වහන්සේගේ චරිතාපදානයේ සිටින් සාකච්ඡා කළා. ඊළඟට අධිමාන්නික ස්වාමීන් වහන්සේලා දෙනමක් ගන්න කරුණු කියවුණා. ඊළඟට මේ කරුණු 44ක් පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කළා. මේවා සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කරන්නම් පැය ගානක දේශනාවක් ඕන වෙයි. නමුත් මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අපි විශාල කුසලයක් අත්පත් කරගත්තා. ඉද සවන් දීමෙන්ද විශාල පිනක් ශ්‍රාවක පිරිස අත්පත් කරගත්තා. නිසා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතෙක් අපරස් කරගත් කුසලය සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස වේවා. එවාගෙම සම්බුද්ධ ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලාට දීර්ඝාස වේවා. එවාගෙම මේ කුසලානිසංසේ පරලෝ සපඥාතීන්ට ජීවත්වන ඥාතීන්ට ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයට හිතා හිතමදා සෑම සත්නත ලොවේ ලෝතුරා සම්පත් පිණිස වේවා. මේ ධර්ම ශ්‍රවණය කළ කුසලානුභාවයෙන් සෑම පින්නතුන්ට මෙලව ඇති සකලාන්තරාය සරුවෝපද්‍රවයන් නිවාරණය වේවා. ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා. සතවර්ෂාධික කාලයක් දීර්ඝව ලැබේවා. කායික මානසික සැනසෙල්ලේ පාරමී ගුණ පිරේවා. ගන්නෙහෙලන හුස්ම රැල්ලක් පාසා රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂාව මේ සැමට ලැබේවා. එවාගෙම සියවස් කලක් අතරක් නැර බුදුසසුනේ පාරමී පුරා ගන්නට සැමට රත්නත්‍රානුභාවයෙන්ම ආරක්ෂාව ලැබේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාසේ සමෘද්ධිමත් වේවා. සසර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව භවයක් පාසා පාරමී පුරා කෙළවර බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසේ පැමිණ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කිය අපි මෛත්‍රියෙන් පින් පමුණුවනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණේ කුසලානි සංසයෙන් සමන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුවත් වේවා.